සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අභිසද්ධං කම්ම පලං උලාරං තං වේදානං විපුල පලන්ති බ්‍රූමීති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ අමරදාස ගුණවර්ධන මහත්මා මිය පරලොව ගොස් වර්ෂ දෙකක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන එම භාර්යාව වන මල්ලිකා මහත්මිය එවැගේම රංගිතා සහ කමනිතා යන දියණිවරුන් චන්දික පුතණුවන් අමිල සහ ලක්මාල් යන බෑණවරුන් යෝෂිතා ලේලිය සහ හසිනි මිනිබිරිය කලින්දු අකලංක සහ රවින්දු යන මුණුබුරන් විසින් මීට වසර දෙකකට ඉහතදී මිය පරලොව යන්නට දුණු අමරදාස ගුණවර්ධන මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මිය පරලොව යන්නට දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වය දරන්නේ. ඒ දායක පින්නතුන් විසින් අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ දානය සහ සීලය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකයේහි දක්ඛිනා විභංග සූත්‍රයේහි දැක්වෙන ගාථා ධර්මය. ඒ ගාථා ධර්මය සහ දක්ඛිනා විභංග සූත්‍රයේ පාදක කොටගෙන දානය සහ සීලේහි වටිනාකම ඒ වගේම දානය සහ සීලය අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරමින් අද ධර්මදේශනාවෙහි ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දානය සහ සීලය කියන්නේ මේ සම්බුද්ධ ශාසනයෙහි ප්‍රධානම ගුණධර්ම දෙකක් ප්‍රධානම පාරමිතා ධර්ම දෙකක් ඒ වගේම නිර්වාණගාමිනී මාර්ගයේහි මුලින්ම දැක්වෙන ඒ නිවන් මගට පදනම් වෙන මූලික ගුණධර්ම දෙකක් බෞද්ධයින් හැටියට දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳව නිතර කතා කරනවා නිතර අහනවා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා දැනුවත් වෙනවා ඒ වගේම ඒවාෙහි නිරත වෙන්නට දායකකාරකාදීන් নিরතුරු උත්සාහවත් වෙනවා. ඒ නිසා දානය සහ සීලය පිළිබඳව වඩාත් පැහැදිලි කර ගැනීම හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙනවා. දානය සහ සීලය කියන කාරණා දෙක අන්‍යෝන්‍ය වශයෙන් බොහෝම සමීප සම්බන්ධතාවයක් ඇති එකට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් දියුණු කරගත යුතු ගුණාංග දෙකක්. දානයයි කියලා කියන්නේ තමන් සන්තක දෙයින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අය සුවපත් කරන්නට දරන උත්සාහය. සීලයයි කියලා කියන්නේ තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා තුළින් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි යහපතක් වෙන ආකාරයෙන් ඒ තමන්ගේ ද්වාරත්‍රය හසුරුවා ගැනීම, සංවර කර ගැනීම තමයි ප්‍රධාන වශයෙන් සීලයයි කියලා හඳුන්වන්නේ. එතකොට සීලෙන් කරන්නේ තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වීම වළක්වලා අර්ථ සම්පන්න විදිහට සිතුවිලි, වචන, ක්‍රියා හසුරුවා ගැනීම. දානෙන් කරන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයට යහපත කරන්නට ක්‍රියාත්මක වීම. එතකොට මේ දෙකේ ඉතාම සමීප සම්බන්ධතාවයක් පවතිනවා කියලා අපි සිහිපත් කළේ ඒ නිසයි. දානය කියලා කිව්වහම අපි ගොඩාක් දෙනාට සිහිපත් වෙන්නෙම භෞතික දේවල් පරිත්‍යාග කිරීම. ආහාර පාන පූජා කිරීම තමයි දානයයි කියනකොට හුඟක් දෙනාට සිහිපත් වෙන්නේ. නමුත් දානය කියලා හඳුන්වන්නේ ආහාර පරිත්‍යාග කිරීම පමණක් නොවේ කියන බව අපි කොයි කවුරුත් නිතර අහලා දැනගෙන තියෙනවා. දානයේ තුන් ආකාරයකින් දක්වනවා ප්‍රධාන වශයෙන් ආමිස දාන, ධර්ම දාන සහ අභය දාන. ආමිස දානය කියලා කියන්නේ ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය වෙන මූලික අවශ්‍යතා. ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් මේවා තමයි මූලික අවශ්‍යතා. භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් ගත්තහම සිව්පසය කියලා හඳුන්වනෝ, ගිහි ජනතාවගේ වශයෙන් ගත්තහම මූලික අවශ්‍යතා කියලා හඳුනාගන්න. එතකොට මේ කවර වචනයකින් හැඳින්නුවත් කය පවත්වා ගන්න, කය සුවපත්ව පවත්වා ගන්නට අවශ්‍ය දේවල් තමයි ආමිසයයි කියලා හඳුන්වන්නේ. එතකොට ආමිස දාන කියලා කියන්නේ කය සුවපත් කරගන්නට අවශ්‍ය දේවල් පරිත්‍යාග කිරීම. ඊළඟට ධර්ම දාන කියලා කියන්නේ සිත සුවපත් කරගන්නට මානසික සහ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා, එහෙම නැත්නම් ගුණය සහ නුවණ දියුණු කර ගැනීම සඳහා. යම්කිසි කෙනෙකුට මඟ පෙන්වීමක් කරන්නට පුළුවන් නම් ඒක දේශනාවක් තුළින් හෝ පොතපත තුළින් හෝ කවර ක්‍රමයකින් හෝ අන් අයට ඒ සඳහා මඟ පෙන්වන්නට පුළුවන් නම් ඒක තමයි ධර්ම දානයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට අභය දානය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයට පැමිණ අන්තරායන් වළක්වලා ජීවිතය සුරක්ෂිත කරන්නට පුළුවන් නම් ඒක තමයි අභය දානය. එතකොට මේ කරුණු තුනත් එකින් එක බැඳී පවතිනවා. කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීම, ඒ වගේම ජීවිතයේ සුවපත්ව පැවැත්වීම, ගුණ නුවණ දියුණු කරගන්නට සහාය වීම. ඔය කාරණා තුනෙන්ම අපට දානය සිද්ධ කරන්නට පුළුවන්. එතන මේ කරුණු තුන තුලින්ම ඒ දානයේ පරිත්‍යාගයේ අර්ථවත් වෙන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අයට යහපතක් කරනවා, අනිත් අය සුවපත් කරනවා කියන සැබෑ අදහස පෙරදරි කරගෙන අපට ඒ කටයුත්ත කරන්නට පුළුවන්. එහෙම නැති වුණොත් ඒ මූලික අදහස, මූලික චේතනාව නිවැරදි නොවුනොත් ඒ දානයේ තරම් උසස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කුසල කර්ම, අකුසල කර්ම වලට මූලික වෙන්නේ. ඒ නිසා චේතනාව අනුව තමයි ඒක කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියලා පැහැදිලි කරගන්නට වෙන්නේ. එතකොට චේතනාව නිවැරදි තැනක පිහිටුවා ගන්නට බැරි වුණොත්, ඒ කියන්නේ මනෝභාවයන් නිවැරදිව හසුරුවා ගන්න බැරි වුණොත් අපි බාහිර ද්‍රව්‍ය උපකරණ ආදිය එහාට මෙහාට හැසිරෙව්වයි කියලා උසස් දානයක් අපට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි අපි දන්නවා දාන පාරමිතාව කියලා කියනකොට ඒක භවෙන් භවයට දියුණු වෙන උසස් වූ ගුණයක්. ඒතකොට ඒ ගුණය දියුණු කරගන්න නම් ඒක ගුණයක් හැටියට මනසෙහි වර්ධනය කරගන්න ඕන. නමුත් දැන් වර්තමානයේ අපට සමාජයේහි පෙනෙනවා හුඟක් දෙනා දන් දෙන්නට පෙළඹිලා ඉන්නවා. හුඟක් ඒ සඳහා අපකැප වෙලා කටයුතු කරනවා. ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ ලංකාවේ බොහෝ රටවල් අරගෙන බැලුවෙන් පස්සේ ලංකාවේ මිනිස්සු හරියට දන් දෙන්නට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ දන් දීමට සාපේක්ෂව මිනිස්සුන්ගේ මනුෂ්‍යකම් වර්ධනය වෙන බවක් අපට එතරම් පැහැදිලිව පේන්නේ නැහැ. මනුෂ්‍යකමයි කියලා කියන්නේ මූලික මනුෂ්‍ය සංකල්පය එහෙම නැත්නම් මූලික මනුෂ්‍ය ධර්මය තමයි මා වගේම අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. මා පමණක් නෙමෙයි අන් සියලු දෙනාම හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයටත් හොඳින් ජීවත් වෙන්නට සහාය වෙන්නට ඕන. මේක තමයි මූලික මනුෂ්‍ය ගුණය. මේ මූලික මනුෂ්‍ය ගුණය මත පිහිටියොත් තමයි සියලු මනුෂ්‍ය ධර්ම වර්ධනය වෙන්නේ. පංචශීල ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ මූලික මනුෂ්‍ය ධර්මතා ටික. එතකොට මේ මනුෂ්‍ය ධර්මතා ගොඩ නැගිලා තියෙන්නෙම අර මූලික මනුෂ්‍ය සංකල්පනා මත. ඒ කියන්නේ මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අය සුවපත් කරන්නට සහාය වෙන්න ඕන. එතකොට මේ පදනම මත තමයි මගේ ජීවිතේ වගේම අන් අයගේ ජීවිතත් විනාශ නොකොට රකින්නට ඕන කියන ආකල්පය නිසා තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. ඊළඟට මාසන්තක දේවල් මම සුවපත්ව පරිහරණය කරනවා වගේම අනුන් සතු දේත් අන් අය හොඳින් පරිහරණය කරන්නට ඕන. එතකොට තමයි සොරකම් කිරීමෙන් වංචනික ක්‍රියාවලින් වළකින්නේ. තමන්ගේ පවුල් සංස්ථාව ආදරයෙන් සෙනෙහසින් ගෞරවයෙන් පවත්ව ගන්නවා වගේම අන් අයගේ පවුල් ජීවිත විනාශ කරන්න නැතුව ඒවා සුරක්ෂිත කරනවා. එතකොට තමයි කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකින්නේ. ඊළඟට තමන් සත්‍ය දැනගන්නට උත්සාහ කරනවා වගේම අන් අයටත් සත්‍ය දැනගන්නට ඉඩ සලස්වන්නට. එතකොට තමයි මුසාවෙන් වළකින්. ඊළඟට තමන් ලබාගත්තු මේ ජීවිතය මද්ද්‍රව්‍ය වලින් විකෘති කරගන්නේ නැතුව කායික මානසික ශක්තිය හීන කරගෙන මොට කරගන්නේ නැතිව තමන්ගේ කායික මානසික ප්‍රකෘතිය තීව්‍රතාවය ආරක්ෂා කරගෙන අන් අයටත් එහෙම ශක්තිමත්ව ප්‍රකෘතිමත්ව ජීවත් වෙන්නට උදව් කරන්නට. මෙන්න මේ විදිහට තමයි පංචශීල ප්‍රතිපදාව ගොඩනගන්නේ. එතකොට මේ සමස්ත පංචශීල ප්‍රතිපත්තියටම පාදක වෙලා තියෙන්නේ මං වගේම අනිත් අයත් හොඳින් ඉන්නට ඕන, ඒ අයටත් හොඳින් ඉන්නට මම උදව් කරන්නට ඕන කියන මේ මූලික පදනම තමයි ඒවට පාදක වෙලා තියෙන්නේ. ඊළඟට කරුණාව, මෛත්‍රිය, මුදිතාව මේ සියලු ගුණාංගවලට මේ මූලික මනුෂ්‍ය ධර්මය තමයි පදනම් වෙන්නේ. නමුත් අපට පේනවා හුඟක් වෙලාවට වර්තමානයේ දන් දීම බහුලව කෙරුණට මේ කියන මනුෂ්‍ය ගුණය හුඟක් දෙනා තුළ පරිහානියටපත් වෙමින් පවතිනවා. ඒ කියන්නේ කන්න බොන්න දෙනවා, අනිත් අයට අවශ්‍ය වෙලාවකදී උපකාර කරන්නටත් ඉදිරිපත් වෙනවා. නමුත් සංකල්පී වශයෙන් මනෝභාවයන් වශයෙන් ගත්තන් පස්සේ අනිත් අය හොඳින් ඉන්නට ඕන, සුවෙන් ඉන්නට ඕන, පහසුවෙන් ඉන්නට ඕන කියන ආකල්පය වෙනුවට අනිකාට මොනව වුණත් කමක් නැහැ, මගේ පහසුව, මගේ සුවය, මගේ ලාභය කියන තැනට මිනිස්සු බහුලව පෙළඹෙනව වැඩි ගතියක් අපට පේනවා. එතකොට මෙච්චර දන් දෙන රටේ, මෙච්චර අනිත් අයට උදව් කරන රටේ ඇයිද ඒ අනිත් අය හොඳින් ඉන්නට ඕන, අනිත් අය සුවෙන් ඉන්නට ඕන, හැමදෙනාටම යහපතක් වෙන්නට ඕන කියන මේ ආකල්පය ඇයිද දියුණු වෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ඒ දානයේදී ඇති කරගත යුතු මූලික මනෝභාවය නිවැරදිව ඇති වෙලා නැතිකම. ඒ කියන්නේ අර ද්‍රව්‍ය උපකරණ ආදී පරිත්‍යාග කරනවා, හැබැයි මනෝභාවය නිවැරදි තැනක නැහැ. දැන් සාමාන්‍යයෙන් බොහෝ පින්කම් කරන අය, ඒ වගේම සිල් රකින්න අය, ඒ අය සමග කතා බහ කරලා බලනකොට අපිට පේනවා මූලික වශයෙන්ම හුඟක් දෙනා අකුසල් වලින් වළකින්නෙත්, කුසල් කරන්නට පෙළඹෙන්නෙත් ආත්ම මූලික සංකල්පයක් පාදක කොටගෙන. ඒ කියන්නේ මම, මට, මගේ, මගේ ලාභය, මගේ සුවය, මගේ පහසුව, මගේ සැපය, මේවා තමයි මූලික වෙලා තියෙන්නේ. එතකොට දැන් අනිත් අයට යමක් දීලා තියෙනවා, ඒ දීලා තියෙන්නේ අනුන් සුවපත් කරන අදහසින් නෙමෙයි, එහෙම දුන්නහම තමයි මට පින් සිද්ධ වෙන්නේ. එතකොට තමයි මම සුවපත් වෙන්නේ. එතකොට දානයේ මූලික පරමාර්ථය විය යුත්තේ මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අය සුවපත් කිරීම. නමුත් ඒ මානසික තත්ත්වය වෙනුවට අනුන්ට දීලා මගේ සැපය සලස්වා ගන්නට, අනුන්ට දීලා මම සුවපත් වීම කියන ආත්ම මූලික ආකල්පය හුඟක් දෙනා තුළ වර්ධනය වෙලා තියෙනවා. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් හාමුදුරුවරුමනේ කියා දෙන්නේ ධර්මදේශනාවලදී අනුන්ට දුන්නහම පින් සිද්ධ වෙනවා, ඒකෙන් තමන්ට සසර ගමනේ සැප ලැබෙනවායි කියලා භික්ෂුන් වහන්සේලාමනේ කියා දෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාරණේ දේශනා කරලා තියෙනවානේ. ඊළඟට කර්මඵලය විශ්වාස කරගෙන දන් දීම වැදගත් වෙනවා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. එහෙමනම් ඉතින් එහෙම හිතීම මොකක්ද ඇති වැරද්ද කියලා කෙනෙකුට හැඟෙන්නට පුළුවන්. සැබවින්ම බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාත් ඒ කාරණේ පැහැදිලි කරලා දෙනවා. පොතපතවල ඒ කාරණේ පැහැදිලි කරනවා. නමුත් අපි මෙතනදී තේරුම් ගන්නට ඕන දේ තමයි කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන අන් අය සුවපත් කිරීමේ අදහසින් අපි යමක් අනිත් අයට පරිත්‍යාග කරනවා නම් අන්නේ අනිත් කෙනාව සුවපත් කිරීමේ චේතනාව තමයි කුසලය වෙන්නේ. එතකොට ඒ කුසලය විසින් තමයි අනන්ත සසරේ තමන්ව සුවපත් කරන්නේ. අනුන්ට කන්න දුන්නා නම් ඒ අනිත් කෙනාගේ කුසගෙන නිවීම හේතු කොටගෙන තමන්ට සසරේ ආහාර පාන ලැබෙන්නට පුළුවන්. හැබැයි ඒ ආහාර පානය නිසා කුසගිනි නිවෙන්නට පුළුවන්. හැබැයි ඒතනත්තා කායිකව මානසිකව සුවෙන් ජීවත් වෙනවද කියන කාරණේ, ඒ සුවපත්ව ජීවත් වෙන්නට අවශ්‍ය පසුබිමක් හැදෙනවද කියලා තීරණය වෙන්නේ අන් අය සුවපත් කරන්නට කැප වෙන ප්‍රමාණයට. දැන් අපි දකිනවනේ සමහර වෙලාවට මිනිස්සුන්ට කෑම බීමක් තියෙනවා, ඉන්න හිටින්න වාසස්ථානක් තියෙනවා, ඇඳුම් පැළඳුනුත් ඕන තරම් තියෙනවා, ඒ වගේම සෞඛ්‍ය පහසුකම්ත් ඕන තරම් දෙනවා. බොහොම සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. හැබැයි සමහර ජීවිත තියෙනවා ඒ කොච්චර සුඛෝපභෝගී වුණත් ඒගේ ජීවිතේ මොනම සහනයක්වත් මොනම සුවයක්වත් මොනම සැනසීමක්වත් නැහැ. කායික වශයෙන්ුත් නිරන්තරයෙන් ලෙඩ දුක් ආදිය නිසා පීඩා විඳිනවා. මානසික වශයෙන්ුත් බිරිඳගේ ප්‍රශ්න, සැමියාගේ ප්‍රශ්න, දරුවාගේ ප්‍රශ්න, අවුපියන්ගේ ප්‍රශ්න, අනිත් අයගෙන් තමන්ට මතුවෙන යම් යම් ගැටලු මේවත් එක්කලා පීඩා විඳිනෝ. ඒ වගේම ප්‍රඥාවෙනුත් එතරම් උසස් තැනක නැහැ. හැබැයි අර භෞතික සම්පත් වලින් බොහොම ආඩ්‍යව ජීවත් වෙනවා. කායික මානසික සුවයක් සහනයක් නැහැ. ඒ කුමක් නිසාද? සසරේ දීලා තියෙනවා. අනිත් අයට ආහාර පාන, ඉඳුම් හිටුම්, වාසස්ථාන මේ නොඑක ආකාරයෙන් සංග්‍රහ කරලා තියෙනවා. ඒ සංග්‍රහ කළාට අන් අය සුවපත් කිරීමේ උනන්දුව, අනිත් අය සුවපත් කරන්නට දරන ප්‍රයත්නය, ඒ අවංක මනෝභාවය නිවැරදිව ඇති වෙලා නැතිනම් එබඳු විපාකයක් Tamanට සසර ගමනේ හිමි වෙන්නේ නැහැ. ඒ නිසා ආහාර දුන්නහම Tamanට ආහාර ලැබෙනවා. හැබැයි අන් අය සුවපත් කිරීමේ මානසික తත්වය හරියට ඇති වුණොත් තමයි ඒක ශක්තිමත් කුසලයක් වෙන්නේ. ඒ ශක්තිමත් කුසලය තමයි අපට සසර ගමනේදී Taman සුවපත් වෙන්නට හේතුවක් වෙන්නේ. එනිසා අපි නිතරම සිහිපත් කරනවා මේ අපි දානයක් දෙනකොට, විශේෂයෙන් ආමිස දානයක් දෙනකොට එතන භෞතික ක්‍රියාවලියක් වගේම මානසික ක්‍රියාවලියකුත් තියෙනවා. අර ධර්ම දාන ආදීදීත් අපි බාහිරින් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් වගේම මානසික ක්‍රියාවලියකුත් එතන සිද්ධ වෙනවා. ඒ වගේම අභය දාන ක්‍රියාවෙහිදීත් භෞතික ක්‍රියාවලිය වගේම මානසික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ නිසා දානය කියනකොට තමන් සහ අනුන් දෙපිරිස සම්බන්ධ කරගෙන කෙරෙන කුසල ක්‍රියාවක්. ඒකෙදි භෞතික ක්‍රියාවලිය පමණක් නෙමේ මානසික ක්‍රියාවලිය ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. අපි මේක සරලව පැහැදිලි කරගත්තොත් අපට තව කෙනෙකුට ආහාර ටිකක් පරිත්‍යාග කරන්නට පුළුවන් නොසතුටු සිතිනොත්. එතකොට නොසතුටු සිතින් දොස්පරස් කිය කිය අනිත් කෙනාට සාප කර කර නොදී බැරිකම නිසා අපට ආහාර පාන දෙන්නට පුළුවන්. එතකොට හිතේ ප්‍රසාදයක් නැහැ, කුසල චේතනාවක් නැහැ. හැබැයි කන්න දීලා තියෙනවා. ඉතින් කෑම ටිකක් දීපු නිසා මොන අදහසින් හරි Tamanට සසරේ ආහාර ටිකක් ලැබෙන්නට පුළුවන්. හැබැයි ජීවිතේ සුවපත් වෙන්නට අවශ්‍ය පසුබිමක් වඩ නැගෙන්නේ නැහැ. ශක්තිමත් කුසලයක් ජනිත වෙන්නේ නැහැ. එබඳු ශක්තිමත් කුසලයක් නැති නිසා සුගතියෙහි උපදින්නට අවශ්‍ය පසුබිමක් සැකසෙන්නේ නැහැ. නිවන් දකින්නට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගෙන්නේ නැහැ. ඒ නිසා අපි බාහිර වශයෙන් ආහාර පාන පරිත්‍යාග කරනකොට මානසික වශයෙන් උත් ඒ අනුන් සුවපත් කිරීමේ ආකල්පය නිවැරදිව ඇති කරගන්න. ඒක තමයි ඒ කුසලේ මානසික කොටස. අර භෞතික කොටසයි මානසික කොටසයි දෙපැත්තම සම්පූර්ණ වුණොත් තමයි ඒ කුසලය වඩා ශක්තිමත් දානමය කුසලයක් බවට පත් වෙන්නේ. එතකොට විපාක දෙනකොටත් ඒවායේ විපාකය ඔය විදිහෙන් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මානසික කොටස මානසික වශයෙන් විපාක දෙනවා, භෞතික කොටස භෞතික වශයෙන් විපාක දෙනවා. මානසිකව අපි හොඳ මනෝභාවයක ඉඳලා, පැහැපත් මනෝභාවයක, යහපත් මනෝභාවයක ඉඳලා දන් දුන්නා නම් මරණාසන්න මොහොතේදී අපට ඒ කුසල චේතනා, ඒ කර්මය අපට සිහිපත් වීමෙන් සුගතියක උපදින්නට ඒ මානසික තත්ත්වය හේතු වෙනවා. ඒක හඳුන්වනවා ප්‍රතිසන්දි විපාකයයි කියලා. ප්‍රතිසන්දි විපාකය කියලා කියන්නේ යහපත් ආත්ම භාවයක උත්පත්තිය ලබන්නට අපට එය හේතුවක් වෙනවා. ප්‍රතිසන්දි විපාක. එතකොට ඒ ප්‍රතිසන්දි විපාකයේ වගේම උත්පත්තිය ලබන්නේ හොඳ කුසල් සිතකින් නිසා අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මූලයන් තුනම ඒ සිතෙහි යෙදිලා තියෙනවා නම් අලෝභ අද්වේෂ දෙක කොහොමද යෙදෙනවා අමෝහය කියන ප්‍රඥාවත් එහි යෙදිලා තියෙනවා නම් අනිවාර්යෙන්ම එතනත්තා උත්පත්තියෙන්ම ප්‍රඥාව පිහිටි කෙනෙක් බවට ඒ කියන්නේ උත්පත්ති සිතේම ප්‍රඥාව පිහිටලා තියෙනවා උත්පත්ති සිතේම අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් පිහිටලා තියෙනවා ඒ නිසා හොඳ පැහැපත් මනසක් ඇති කෙනෙක් හැටියට තමයි එතනත්තා උපදින්නේ ඉතාම ශක්තිමත් මනසක් තියෙනවා. එතකොට උත්පත්තියත් සුගතියක ඒ වගේම ඉතාම පැහැපත් මනසක් තියෙනවා. එතකොට ඒතනත්තාගේ කුසලයේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් නෑ. ඒ කියන්නේ ප්‍රඥා මූලික වෙලා නම් එතකොට ඒතනත්තාට හොඳට ඒ ජීවිතයේ දහම් කරුණු අවබෝධ කරගන්නටත් පුළුවන් මට්ටමින් වඩා තීව්‍ර මනසක් ඇතුව තීක්ෂණ ප්‍රඥාවක් ඇතුව ඒතනත්තාට කටයුතු කරන්න පුළුවන්. අන්න ඒක තමයි මනස පැහැපත් කරගෙන නුවණින් යුක්තව දාන ආදී පින්කම් කිරීමෙහි වැදගත්කම. ඊළඟට දැන් අර ආහාර පාන දීලා අන් අයගේ කය සුවපත් කළානේ. ඒ විපාකයත් අපට සසර ගමනේ උපදින උපදින ආත්ම භව ලැබෙනවා. ඒක හඳුන්වනවා ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රවෘත්ති විපාක කියන්නේ දැන් මුලින් කිව්ව කාරණේ ප්‍රතිසන්දි විපාක. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ උත්පත්තිය ලබන්නට හේතු වෙන කර්ම ශක්තිය. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ මිය යනකම් අපට ලැබෙන විපාකය. ඉපදුනාට පස්සේනේ අපට ආහාර පාන ඕන වෙන්නේ. එතකොට ඒ ආහාර පාන මව්පියන්ගෙන් හරි ඥාතීන්ගෙන් හරි හිතවතුන්ගෙන් හරි ලැබෙනවා. ඒ වගේම තමන්ගේ උත්සාහයෙන් හරි ආහාර පාන උපයා ගන්නට පුළුවන් වෙන්නේ අන් අයට ආහාර පාන දීලා සහ අන් අයට ආහාර පාන ලැබෙන එක වළක්වීමේ අකුසල කර්මය සිද්ධ කරගෙන නැතිනම් තමයි තමන්ට යහතින් පවතින්නට පුළුවන් වෙන්නේ. එතකොට අනුන්ට ආහාර පාන ලැබෙන එක වළක්වනවා කියන එක පාපයක් අකුසලයක්. ඒයින් තමන්ට සසර ගමනේ ආහාර පාන නොලැබී යනවා. අනිත් අයට ආහාර පාන දීලා නැත්තම් තමන් කොච්චර උත්සාහ කළත් පහසු නෑ ආහාර පාන උපයා ගන්න සම්පාදනය කරගන්න. ඒ සඳහා මිල මුදල් උපයා ගන්න පහසු නෑ. දැන් මේ අවස්ථා කීපෙම අපේ සමාජයේ පෙනෙනවා. සමහරුන්ට දෙයක් දෙන්න හැදුවත් ඒක වැළකී යනවා. දැන් පින්නතුන් අහලා ඇති ලෝසක 35 මුද්‍රුව පිළිබඳව උන්වහන්සේට රහත් වෙන්නට තරම් ප්‍රඥාව තිබුණා සසරේ දියුණු කරගෙන. නමුත් කවමදාකවත් කුසගිනි නිවෙන්නට ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? පෙර භවයක රහතන් වහන්සේ නමකට ලැබුණු දානෙ ටික ඊර්ෂ්‍යා සහගතව ගිනි ගොඩකට හලලා කරගත්තු අපරාධය. එතකොට තව කෙනෙකුට ඒ ලැබෙන්න තියෙන දේ වැළක්වීමේ කර්ම විපාකය තමයි තමන්ට ලැබෙන්න යන දේ වළකිනවා. අහිමි වෙනවා. ඒක තමයි එහි විපාකය. ඊළඟට අපි හිතමු අනිත් අයට ලැබෙන දේවල් වළක්වලා නැහැ, හැබැයි දීලත් නැහැ. එතකොට තමන්ට ලැබෙන දේවල් අමුතුවෙන් වළකින්න හැබැයි ලැබෙන්නට යමක් මතුවෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තමන් උත්සාහ කරලා දේවල් උපයා ගන්නට පහසු නැහැ. අනිත් අය තමන්ට දෙන්න ඉදිරිපත් වෙන්නේත් නැහැ. ඒ වගේම තමන්ටත් බොහෝම දුකසේ මහන්සි වෙලා තමයි දේවල් උපයා ගන්නට වෙන්නේ. පහසුවෙන් දේවල් උපයා ගන්නට බෑ. ඇයි ඒ? අන් අයට පහසුවෙන් දිවි පවත්වන්නට තමන් සංග්‍රහ කරලා නැති නිසා. ඉතින් අන් අයට ලැබෙන දේවලක් වන්නේත් නැතිව අනිත් අයට සුවපත්ව ජීවත් වෙන්නට උදව් කරලා තියෙනවා නම් සසර ගමනේ තමන්ට අනිත් අයගෙන් සම්පත් ලැබෙනවා වගේම තමන්ටත් උත්සාහ කරලා දේවල් පහසුවෙන් උපයා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි ප්‍රවෘත්ති විපාක. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ මරණයටපත් වෙනකන් අපට ලැබෙන සැප විපාක. එතකොට මානසික වශයෙන් පැහැපත් මානසික තත්වයක් ඇති කරගෙන නුවණින් යුක්තව අපි යම්කිසි කුසලයක් කරනවා නම් ඒ මානසික පිරිසිදු බව අපට යහපත් වූ උත්පත්තියක් ලබන්නටත් පැහැපත් වූ මානසික තත්වයක් ඇතුව ගුණනුවණ දියුණු කරගන්නටත් උදව් වෙනවා. ඒ වගේම හොඳ අදහසින් අපි අනිත් අයට උදව් කළා නම් ආහාර පාන, ගෙවල් දොරවල්, යාන වාහන, එහෙම නැත්නම් සෞඛ්‍ය පහසුකම්, ඇඳුම් පැළඳුම්, මිල මුදල් කවරාකාරයකින් හෝ අනිත් අයට සුවසේ දිවි පවත්වන්නට උදව් කළා නම් ඒ උපකාරය අපට සසර ගමනේ සුවපත් ජීවත් වෙන්නට උපකාර වෙනවා. දැන් අනිත් කාරණාත් ඔය විදිහටමයි. තව කෙනෙකුට ජීවිතය රැකගන්නට අපි උදව් කළා නම් සසර ගමනේ බාහිර අන්තරායන්ගෙන් අපේ ජීවිතය ආරක්ෂා වෙන්නට හේතු වෙනවා. එය හොඳ මානසික තත්වයකින් සිද්ධ කළා නම් සුවපත් වූ ආත්ම භාවයක උපදින්නට හේතු වෙනවා. ඒ වගේම අර අනිත් අයගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ කර්ම ශක්තිය බාහිරින් පැමිණෙන උවදුරු වලින් තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙන්නට හේතුවක් වෙනවා. එතකොට අනිත් අයට ධර්ම දානේ ලබා දෙන්නට අපි කටයුතු කළා නම් ඒ කියන්නේ ගුණ නුවණ දියුණු කරන්නට අපි මඟ සැලැස්සුවා නම් අපිට සසර ගමනේ ඒබඳු විපාකයක් ලැබෙනවා. දැන් ඒකත් දෙවිධයකින්. ඒ කියන්නේ හොඳ මානසිකත්වයෙන් සැබෑවටම අන් අයගේ ගුණ නුවණ දියුණු කරන අදහසින් යුක්තව අපි ඒ කටයුත්ත කළා නම් අපිට යහපත් ගතියක උපදින්නටත් ඉඩ කඩ සැලසෙනවා. ඒ භවය තුල අපටත් ගුණ නුවණ දියුණු කරගන්නට අවශ්‍ය ශක්තිය අපි තුලින් ජනිත වෙනවා. හැබැයි අපි හොඳ මානසිකත්වයකින් නෙවෙයි නම් කළේ. ඒ කියන්නේ අනිත් අයට බන කියලා තියෙනවා. බන කියලා තියෙන්නේ අනිත් අය සුවපත් කරන්නේ මේ තමන්ට ලැබෙන ලාභ ලෝභ ගැන හිතාගෙන. තමන්ට ලැබෙන පිරිකර ගැන හිතාගෙන. එහෙම නැත්නම් තමන්ට අනිත් අයගෙන් ප්‍රසාදය ලබන්නට, පරිවාර සම්පත්තිය, පිරිස් බලය, තමන්ට අනුගාමිකයන් පිරිසක් හදාගන්න. මෙන්න මේ වගේ වෙන වෙන අපේක්ෂා ඇති කරගෙන බන කියලා තියෙනවා. හැබැයි මේ ධර්ම කරුණු වලින් අන් අයට යම් කිසි ප්‍රයෝජනයක් එය සලසගෙන තියෙනවා. තමන් හොඳ හිතින් නෙමෙයි ඒව කරලා තියෙන්නේ. එතකොට දැන් ධර්ම දාණය සිද්ධ කරලා තියෙනවා. යහපත් චේතනාවක් නැහැ. එතකොට චේතනාව යහපත් නොවන නිසා ඒ තැනැත්තාට සුගතිය උපදින්නට හේතු වෙන්නේ නැහැ. තෘෂ්ණා මූලික වේ කටයුත්ත කළා නම් සුගතිය උපදින්නට යහපත් වූ මානසික තත්වයක් ඇතුව උපදින්නට එය උදව් වෙන්නේ නැහැ. අපි හිතමු යම්කිසි කුසලයක් නිසා ඇතනත්ත සුගතියක මනුෂ්‍ය ලෝකයක උපන්න. ඉපදුනාට පස්සේ දැන් අනිත් අයට අර ධර්මකාරණා කියා දීලා මඟ පෙන්වපු නිසා තමන්ටත් අන් අයගෙන් එහෙම ධර්මකාරණා අහන්න ඒ විදිහේ සහයෝගයක් ලැබෙනවා. ඒ කියන්නේ දහම් පොතපත හම්බ වෙනවා, ධර්මකාරණා අහන්නට අවස්ථා ලැබෙනවා, සත්පුරුෂයන්ගේ ඇසුර ලැබෙනවා. හැබැයි අර අනිත් අය සුවපත් කරන්න හොඳ පැහැපත් මානසික තත්ත්වයකින් ඒක කළේ නැතිනම් තමන් හොඳ පැහැපත් මානසික තත්ත්වයකින් ඉපදිලා නැති නිසා ඒ තැනැත්තාට අර දහම් පොතපත ලැබුණා වුණත් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා වුණත් ඒවා ප්‍රයෝජනගෙන තමන්ගේ ගුණ නුවණ අවදි කරගන්නට අවකාශයක් නැතු යනවා හොඳ මානසික තත්ත්වයක් නැති නිසා. හොඳ පැහැපත් මනසක් නැති නිසා. එතකොට භෞතික වශයෙන් තමන්ට යම්කිසි සහයෝගයක් හොඳ පසුබිමක් ලැබුණට ඒයින් වැඩෙන්නේ නැහැ. දැන් අපිට මේ අවස්ථාව ඕනතරම් මේ පරිසරය තුළ සමාජය තුළ දකින්න ලැබෙනවා. සමහරුන්ට කල්යාණ මිත්‍රයෝ ලැබිලා තියෙනවා, බණ දහම් අහන්න ලැබිලා තියෙනවා, පොතපත පන්සල් ඇසුරු කරන්න මේ සියල්ල තියෙනවා. දැන් ලංකාව ගත්තහම ජීවත් වෙන්නට ඉතාම සුදුසු ප්‍රදේශයක්, පතිරූප දේශයක්. නමුත් මේ ලංකාවේ ඉපදිලා ඉන්න අයට නිතර බණ අහන්න ලැබෙනවා, දහම් පොතපත, කල්යාණ මිත්‍ර ඇසුරු මේ සියල්ල ලැබිලත් හැමදෙනාම එහෙම වැඩෙන බවක් පෙනෙන්නේ නැහැ. ඇයි ඒ? සසර ගමනේ කරන ලද මොකක් හරි කුසල කර්මයක් නිසා අන් අයට ඒ අවස්ථා සලස්වා දීම නිසා අපිට ඒ අවස්ථා සැලසිලා තියෙනවා. හැබැයි සැබෑවටම අන් අයගේ ගුණය නුවණ දියුණු කරන්නට යහපත් මානසික තත්වයකින් තමන් ඒ වෙනුවෙන් කැප වෙලා නැත්නම් එබඳු පිරිසිදු මනෝභාවයක් ඇතුව, එබඳු ශක්තිමත් මනසක් ඇතුව තමන්ට ජනිත වෙන්නට ඒ කර්මය හේතු වෙන්නේ නැහැ. ඒ විදිහේ ශක්තිමත් මානසික තත්ත්වයක් නැතිනම්, එහෙම ගුණය නුවණ පිළිබඳව හැඟීමක් නැතිනම්, ඒ පිළිබඳව ආකල්ප දියුණු වෙලා නැතිනම්, ඒ පිළිබඳව ඡන්දය, චිත්තය, වීර්ය, විමර්ශාව සසරේ වැඩිලා නැත්නම්, අර සියලු පරිසරය තිබුණා වුණත් Tamante ඒවෙන් ප්‍රයෝජන ගන්නට ඉඩ කඩ සැලසෙන්නේ නැහැ. දැන් මේවා බොහොම පරිස්සමින් තේරුම් ගන්නට ඕන. අපි මේ දන් දෙනවා කියලා කිව්වට ඒ දාණය භෞතික ක්‍රියාවලියක් වගේම මානසික ක්‍රියාවලියකුත් එතන තියෙනවා. ඒක අපි ඕනතරම් අහලා තියෙනවා. අහලා තිබුණා වුණාට අපි වැඩ කරනකොට අර භෞතික වශයෙන් කරන දේ ගැන අවධානය යොමු කරනවා විනා අර මානසික ස්වභාවය ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් ඒ කුසලය වඩා උසස් කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ද මානසික තත්ත්වය ගැනත් අපිට සැලකිලිමත් වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ අනිත් අය සුවපත් කරන්න, අනිත් අයට යහපතක් කරන්න, ඒ අයගේ ජීවිත සුරක්ෂිත කරන්න, ඒ අය කායික වශයෙන් සුවපත් කරන්න, ඒ වගේම ඒ අයගේ මානසික ආධ්‍යාත්මික දියුණුවත් ඇති කරන්න. ඒ කියන්නේ ගුණයෙන් සහ නුවණිනුත් ඒ අය වැඩි දියුණු කරන්න ඕන කියන අවංක කැපවීමක් අපි තුල තියෙනවා නම්, ඒ කියන්නේ අපේ මනස තුල සැබෑවටම ජීවිත සුරක්ෂිත කිරීම, ජීවිත සුවපත් කිරීම, ගුණ නුවණ අවදි කිරීම අවශ්‍යයි. ඒක හොඳ දෙයක්. ඒක කරන්න ඕන කියන ආකල්පය අපි තුල වැඩෙනවා නම් සසර ගමනේ Tamanටත් ජීවිත සුරක්ෂිත භාවයත්, ජීවිත සුවපත් භාවයත්, ගුණ නුවණ අවදි කරගන්නටත් පාත්පසින්ම පසුබිම සැලසෙනවා. දැන් මේ කටයුත්ත කරනකොට දානය සහ සීලය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා අපි සිහිපත් කළා. ඒ තමයි දැන් කොච්චර අපි දේවල් පරිත්‍යාග කළා වුණත් අර සීලය ගුණය හරියට අපි තුල පිහිටලා නැත්තම්. මොකද්ද සීලය කිව්වේ? කායික වාචසික සංවරය. එතකොට කයින් වචනයෙන් Tamanටත් අනුන්ටත් අනර්ථකාරී දේවල් කරන්නේ අර්ථවත් දේ කරනවා. ගුණයයි කියලා කිව්වේ ඒ යහපත සිද්ධ කරන්න සැබෑවට මානසික තත්වයේ Taman තුල ගොඩනැගිලා තියෙනවා. උදාහරණයක් හැටියට දැන් සීලේ තියෙන අවස්ථා දෙකක්. ඒ තමයි ශික්ෂණය සහ සංවරය. ශික්ෂණයයි කියලා කියන්නේ බලෙන් අමාරුවෙන් අපි ඒ ශික්ෂාපද ආරක්ෂා කරනවා. ඒ කියන්නේ මම සතුන් මැරීමෙන් වළකිනවා කියලා අදිස්ථාන කරගෙන එහෙම නැත්නම් ඒ සිල්පදයේ සමාදම් වෙලා සතුන් මැරීමෙන් වළකිලා ඉන්නවා. හැබැයි සියදහස්වර සතුන් මරන්නට ඝාතනය කරන්න සිතුවිලි එනවා. මදුරුවෙක් කනකොට තලලා පොඩි කරලා දාන්නට හිතෙනවා. එතකොට මීයන්ගෙන්, කැරපොත්තන්ගෙන්, උකුණන්ගෙන්, මකුණන්ගෙන් කරදර එනකොට එතකොට ද්වේෂය මතුවෙනවා. මරලා දාන්නට හිතෙනවා. නමුත් මම පන්සිල් රකින්නවනේ කියලා බලෙන් අමාරුවෙන් හිර කරගෙන ඒව ආරක්ෂා කරන බෑ. හිත ඇතුලේ අර කෝපයේ ද්වේෂය වැඩෙනවා. දැන් එතකොට එතනත්ත සතුන් මරලා නැහැ. සතුන් මරලා නැති නිසා එතනත්ත සිල් රැක්කා කියලා කියන්නට වෙනවා. හැබැයි මනස පැහැපත් නැහැ. මනස යහපත් නැහැ. එතකොට ඒ සීලය තුල Tamanට සාංශාරික වශයෙන් ඒ ඉබඳු කර්මයකින් උත්පත්ති ලැබුවොත් පැහැපත් මානසික තත්වයක් නැහැ. හැබැයි බාහිරින් අනතුරු වෙන්නේ නැහැ. දැන් ද්වේෂය, වෛරය, කෝපය ඇති වුණු නිසා එතන උසස් කුසලයක් හෝ සාමාන්‍ය කුසලයක්වත් නෙමෙයි, සැබවින්ම අකුසලයක් තමයි ජනිත කරගන්නේ. හැබැයි මේ අකුසල්සිත ජනිත වුණාට ඒ අකුසල්සිත පාදක කොටගෙන අනුන්ට හිංසා කරලා නැහැ. අනිත් අයගේ ජීවිත නසලා නැහැ. එහෙමනම් ඒ තමන්ගේ හිත දූෂ්‍ය වීම නිසා තමන් දුගතිය උපදින්නට පුළුවන්. හැබැයි තමන්ට අකල් මරණ එළඹෙන්නේ නැහැ. ඒ අනිත් අයගේ ජීවිත විනාශ කරලා නැති නිසා. අපි හිතමු ඒතනත් අනිත් අයගේ ජීවිතත් සුරක්ෂිත කළා. ඒ වගේම හොඳ මානසික තත්වයෙන් ඒක කළා. එතකොට සුගතියක උපදින්නටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට පැමිණ අන්තරායම වළක්වා ගන්නට ඒ කුසලය තමන්ට උපකාර වෙනවා. එතකොට අර ශික්ෂණය කියන මූලික தත්ත්වයේ ඉඳගෙන අපි සිල් රකින්නවා නම් අපි කයින් වචනෙන් වැරදි නොකර ඉන්න එක විතරයි. හැබැයි අපේ සිත සංවර නැහැ. සීලය වඩා ගැඹුරු තැනකට යනකොට, වඩා උසස් වෙනකොට ඒක ශික්ෂණයක් පමණක් නෙමෙයි සංවරයක් බවට පත් වෙන්නට ඕන. සංවරයයි කියලා කියන්නේ අපි බලහත්කාරයෙන් කයයි වචනයයි අකුල්වාගෙන හිර කරගෙන ඉන්නවා නෙමෙයි, සැබවින්ම සතුන් මැරීම සුදුසු නැහැ. ඒ සතුන් මරන්න සිතීමත් සුදුසු නැහැ. ඇයි ඒ? මාපමණක් නෙමේ අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕන කියන මේ මානුෂීය ගුණය අපි තුල වැඩෙන්න වැඩෙන්න අපේ මනසත් සංවර වෙන්නට පටන් ගන්නවා. ඒ මනසත් සංවර වෙනකොට අපිට සතුන් මැරීමෙන් වැළකීලා ඉන්න බලහත්කාරයෙන් අමාරුවෙන් කරන දෙයක් හැටියට නෙමේ ඇතුළතින්ම අපි සංවර වීමක් එතන සිද්ධ වෙනවා. එතකොට තමයි ඒ ඇතුළතින්ම සංවරය මතුවෙනකොට තමයි සැබවින්ම මං වගේම අනිත් අයත් හොඳින් ඉන්නට ඕන කියන ආකල්පය වර්ධනය වෙන්නේ. අන්නේ මානසික සංවරය ගොඩනැගුණොත්, අන්නේ මනුෂ්‍ය ගුණය දියුණු වුණොත් තමයි අපට දන් දීම උසස් විදිහෙන් සිදු කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒකයි අපි කිව්වේ දානයයි සීලයයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මේ කියන සංවරය, මේ කියන ගුණය අපේ මනසේ ගොඩනැගිලා නැතුව අපි දන් දෙනකොට, අපි දන් දෙන්නේ අනුන් සුවපත් කරන්න නෙමෙයි, කොහොම හරි දීලා මට ප්‍රතිලාභයක් ලබන්න, මට සසරේ සැප විඳින්න. එතකොට එතන තෘෂ්ණාවයි මූලික වෙන්නේ. එතන මානසික සංවරය නැහැ. ඒ මානසික සංවරය ඇති වෙන්නට අවශ්‍ය පසුබිම ගොඩනැගිලා නැහැ. මනසේ ගුණය අවදි වෙලා නැහැ. එතකොට ඒ දානය උසස් දානයක් නෙවෙයි. එතකොට සීලෙන් යුක්ත වූ තැනැත්තාගේ දානය තමයි වඩා උසස් දානය වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ සම්බන්ධව ගාථා ධර්මයක් තමයි අද ධර්ම දේශනාවට අපි මාතෘකා කළේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ උපරිපන්නාසකයේහි දක්ඛිනා විභංග සූත්‍රයේහි දැක්වෙන ගාථා ධර්මයක්. පින්නතු නොවන තරම් මේ ගාථාව අහලා තියෙනවා දාන පින්කම් වලදී. වික්ෂුන් වහන්සේලා විසින් අනුමෝදනා කරනකොට යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධං කම්ම පලං උලාරං තං වේ දානං විපුල පලන්ති බ්‍රෝමි. උසස්ම පලගෙන දෙන දාණය බවට පත් වෙන්නේ මෙන්න මේ කාරණා සම්පූර්ණ වුණොත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද? යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. යම්කිසි සීලවන්තෙක් විසින් සීලවන්ත පිරිසකට දන් දෙනවනම්, දැන් මේ කතා කරන්නේ දාණය ගැන. හැබැයි බුදුරජාණන් වහන්සේ සීලය යතන මතු කරන්නේ දන් දෙන්නේ සිල්වතෙක් නම්, දානේ ලබන්නේත් සිල්වතෙක් නම්. එතකොටයි දානේ උසස් වෙන්නේ. ඇයි ඒ? අර මුලින් කියපු කාරණාත් එක්ක. දැන් දන් දෙන පුද්ගලයා තුල සීලවන්ත භාවය නැතිනම් ඒතනත්තා අර දානෝපකරණ සකස් කරලා දුන්නට අනුන් සුවපත් කිරීමේ හැබැයි මානසික තත්ත්වය ඇති වෙන්නේ නැහැ. දැන් අපි කියවනේ සීලය කියලා කියන්නේ කායිකව වාචසිකව තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොකිරීම. ඒ අනර්ථය නොකිරීම කියන එක බලහත්කාරයෙන් අමාරුවෙන් කරන දෙයක් වුණොත් එතන උසස් සීලයක් නැහැ. සීලය උසස් වෙන්න සියුම් වෙන්න සියුම් වෙන්න මානසිකවත් සංවරයක් ඇති වෙනවා. ඒ මානසික සංවරයයි කියලා කියන්නේ සිතින්වත් අනිත් අයට හිංසා කරන්නට හිතන්නේ නැහැ. ඒ වගේම සිතින් පවා අන් අයට යහපත කරන්න උනන්දු වෙනවා. අන්නේ සිතින් පවා අන් අයට යහපත කරන්න අවංකව උනන්දු වෙන මට්ටමට ඒතනත්තාගේ සීලය වැඩෙනකොට ඒතනත්තාගේ දානය වඩා උසස් වෙනවා. ඇයි? දානයේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණෙන් අනිත් අයට යහපතක් කිරීම. ඒතර යහපතක් කිරීමේ මනෝභාවය හරියට ඒතනත්තා තුළ වර්ධනය වෙලා තියෙනවා නම් තමයි ඒබඳු සීලයක්, ඒබඳු සංවරයක්, ඒබඳු සංයමයක්, ඒබඳු ගුණයක් ඔහු තුළ දියුණු වෙලා තියෙනවා නම් තමයි ඔහුගේ දාණය වඩා උසස් දානයක් බවට පත් වෙන්නේ. ඒ නිසා යෝ සීලවා සීලවන්තෙක් විසින් දන් දෙනවා නම් ඊළඟට සීලවන්තේසු දදාති සිල්වතුන්ට දෙනවා නම් දැන් දායකයා සිල්වත් වෙන්නත් ඕන, ලබන අය සිල්වත් වෙන්නත් ඕන. ඇයි ලබන අය සිල්වත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තිරිසන් සතෙකුට දානේ ටිකක් දුන්නා වුණත් යම් කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි අපි දෙන දේ දෙන්නේ අපි තිරිසන් සතෙකුට නම් ඒ සතා ඒ ආහාර ටික අනුභව කරලා කුසගෙන නිවා ගන්නෝ. හැබැයි ඒ සතාගෙන් ලෝකෙට 아무තු යහපතක් වෙන්නේ නැහැ. ඒ සතාගේ ජීවිතේ රැකිනවා, ලේමස් වැඩෙනවා පමණයි. ඒ කෑම ටිකෙන් ඊට එහා දෙයක් ලෝකෙට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි ඒ කෑම ටික මිනිස්සෙකුට දුන්නොත් එතකොට ඒ මිනිස්යාගේ ජීවිතේ රැකිනවා, ලේමස් වැඩෙනවා. හැබැයි මේ මිනිස්යාගෙන් යම් පිරිසකට යම් කිසි උපකාරයක් සිද්ධ වෙනවා. අනුතරමින් වෙන කාටවත් නැතත් තමන්ගේ අමුදරුවන්ට හරි සහයෝගයක් ලැබෙනවා මේ මිනිස්යාගෙන්. ඒතකොට මේ මිනිස්යා රැකුණොත්, අපේ ආහාර ටික නිසා මේ මිනිස්යා රැකුණොත් ඔහුට පමණක් නෙමෙයි ඔහු නිසා ජීවත් වෙන අර අමුදරුවන්ටත් යහපතක් උනා වෙනවා. එහෙමනම් අපි දීපු කෑම ටිකෙන් ඔහුට සහ තවත් පිරිසකට සහයක් වෙලා තියෙනවා. අපි ඒ ආහාර ටික භික්ෂුවකට දුන්නොත් එතකොට ඒ භික්ෂුන් වහන්සේගේ ජීවිතේ රැකෙනවා, ලේමස් වැඩෙනවා පමණක් නෙමෙයි උන්වහන්සේ ගුණ නුවණ වඩනවා, උන්වහන්සේගෙන් සමාජයට ගුණ ධර්ම විකාශනය වෙනවා, ශාසනය රැකෙනවා. දැන් එහෙමනම් අපි දෙන කෑම ටිකෙන් වැඩි ඵලයක් ලෝකෙට සිද්ධ වෙලා තියෙනවා. අන්න එහෙමනම් වඩා උසස් වෙනවා අපි දෙන දෙයින් ලෝකෙට වැඩි යහපතක් වෙනවා. දැන් අපි මුලින් කිව්වනේ දානේ පරමාර්ථය තමන් සන්තක දෙයින් අනුන්ට යහපත කිරීමයි කියලා. ඒ යහපත වැඩි වෙන්න අපි කරන පූජාව, අපි කරන පින්කම, අපේ දාණය වඩා උසස් දානයක් වෙනවා. එතකොට දැන් මේකෙන් අදහස් කරන්නේ තිරිසන් සතුන්ට දීම වැඩක් නැහැ කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරන දක්ඛිනා විභංග සූත්‍රයේදී පුද්ගලිකව දන් දෙනවා නම් එසේ දන් දෙන්නට පුළුවන් අවස්ථා 14ක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානයක් දීම ඒ තමයි පුද්ගලික දාන අතරින් පළවෙනි අවස්ථාව. ඊළඟට උසස්ම අවස්ථාව ඒක. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවා. ඊළඟට රහතන් වහන්සේ නමකට දන් දෙනවා. අරහත්ත්වයේ සඳහා පිළිපදින කෙනෙකුට දන් දෙනවා. අනාගාමී කෙනෙකුට දන් දෙනවා. අනාගාමී බව සඳහා පිළිපදින කෙනෙකුට දන් දෙනවා. සකෘදාගාමී කෙනෙකුට දන් දෙනවා. සකෘදාගාමී බව සඳහා පිළිපදින කෙනෙකුට දන් දෙනවා. සෝවාන් වූ කෙනෙකුට දෙනවා. සෝවාන් බව සඳහා පිළිපදින කෙනෙකුට දන් දෙනවා. ඊළඟට මේ ශාසනයෙන් පරිබාහිර වෙනත් යම්කිසි පැවිද්දෙක් හෝ තාපසෙක් හෝ ඉන්නට පුළුවන්. ඒ අය මේ කාම ලෝකයේ පිළිබඳව දැඩි ඇලීම බැඳීම දුරු කරලා ධාන අභිඥා ආදී උපදවාගෙන කටයුතු කරනවා. හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. මාර්ගඵල ලැබීම සඳහා පිළිපැදීමකුත් නැහැ. හැබැයි මේ කාම ලෝකයේ පිළිබඳව තියෙන දැඩි බැඳීම දුරු කරලා ඒ තනත්තා සීලවන්තව ගුණවන්තව කටයුතු කරනවා. අන්න එහෙම කෙනෙකුට දන් දෙනවා. ඊළඟට සාමාන්‍ය ප්‍රතඥන සිල්වත් කෙනෙකුට දන් දෙනවා. ඊළඟට ප්‍රතඥන දුස්සීලයකට දන් දෙනවා. ඊළඟට තිරිසන් සතෙකුට දන් දෙනවා. ඔන්න ඔය අවස්ථා 14ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දන් දීමේ ඵලය උස් පහක් වෙන්නට බලපාන අවස්ථා 14ක්. දැන් මේන් තථාගතයන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් තිරිසන් සතෙකුට කන්න බොන්න ටිකක් දුන්නොත් ඒ කුසලය සියක් ගුණයකින් සසරේ විපාක ලැබෙනවා. තිරිසන් සතාට අපි එක අවස්ථාවක් දුන්නොත් අපිට සසර ගමනේ සියක් වරක් ඒ වගේ සිය ගුණයකින් සැප සම්පත් ලබන්න, ආහාර පාන ලබන්න අපිට සසර ගමනේ ඒ කුසලය හේතු වෙනවා. ඊළඟට දුස්සීල මිනිස්සෙකුට අපි ආහාර පාන ටිකක් දුන්නොත් ඒ කුසලය අපිට ඒ වගේ දහස් ගුණයකින් සම්පත් ලබන්නට හේතු වෙනවා. ආත්ම භාව දහසකදී හෝ එහෙම නැත්නම් ආත්ම භාව කිහිපයකදී වුණත් නැවත නැවත අර දුන්නා වගේ දහස් ගුණයකින් ලැබෙන්නට ඒ කුසලය අපට හේතු වෙනවා. ඒ වගේම ප්‍රතඥන සීලවන්තයෙකුට අපි දුන්නොත් ඒ දුන්නා වගේ ලක්ෂ ගුණයකින් අපට ප්‍රතිඵල ලබන්නට ඒ කුසලය හේතු වෙනවා. අර බාහිර පුද්ගලයෙක්, ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි, පරිබාහිර කෙනෙක්. හැබැයි කාමයන්ගෙන් ඈත් වෙලා කටයුතු කරන, කාමයන් කෙරෙහි තියෙන දැඩි බන්ධනය දුරු කරලා සිල්වත්ව ගුණවත්ව කටයුතු කරන එබඳු කෙනෙකුට දන් දුන්නොත් ඒ දුන්නා වගේ කෝටි ලක්ෂයක් ගුණයෙන් අපට ප්‍රතිඵල ලබන්නට එය හේතු වෙනවා. සෝවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණු, සෝවන් ඵලයට පත් වුණු එබඳු කෙනෙකුට දන් දුන්නොත් ඒ දානෙහි ඵලය මෙපමණයි කියලා සීමා කරන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවනම් සකෘදාගාමි, අනාගාමි, අරහත් පසේ බුදු, සම්මා සම්බුදු කියන මේ උතුමන්ට දීම ප්‍රමාණ කරලා දක්වලා නැහැ, සංඛ්‍යා හැටියට දක්වලා නැහැ, අප්‍රමාණයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට යම්කිසි කෙනෙක් මහා සංඝරත්නයට, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය අරමුණු කොටගෙන දන් දෙනවා නම් මේ පුද්ගලික දාන සියල්ලට වඩා ඒ දාණය මහත්ඵලයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ මහත් පළවීම දේශනා කරන්නේ කුමන පදනමක් මතද? මේ සීලය සහ ගුණය මත. එතකොට අපි දෙන ආහාර පාන ටික ලබන්නේ අර තිරිසන් සතෙක් නම් ඒ තිරිසන් සතෙකුට දෙන එක වැරදි නැහැ. දෙන එක හොඳයි. හැබැයි දෙන දෙයින් ලෝකෙට සිද්ධ වෙන්නේ අල්ප ඵලයක් නිසා Tamanට එබඳු ඵලයක් තමයි සියක් ආකාරයකින් සසරේ ලැබෙන්නේ. එතකොට දුස්සීල මිනිස්සෙකුට දන් දුන්නොත් ඒ දීම අර තිරිසන් සතාට දුන්නට වඩා උසස්. නමුත් මහා යහපතක් ලෝකෙට කරන්නට සමත් වෙන්නේ නැහැ. හැබැයි අපි සිල්වතෙකුට දුන්නොත් ඒක ඊට වැඩිය මහා යහපතක් කරන්න සමත් වෙනවා. දැන් මේකේ තවත් සම්බන්ධතාවයක් අපිට පේනවා. අපි මුලින් සිහිපත් කළානේ පෙනුතුනේ මේ දාණය කියන එක ආමිස දාණය පමණක් නොවේ, අභය දාණය සහ ධර්ම දාණය කියලා තවත් ප්‍රභේද දෙකක් තියෙනවා. අභය දාණය කිව්වේ ජීවිතේ විනාශ වෙන්නට නොදී ආරක්ෂා කර ගැනීම. ධර්ම දානය කිව්වේ ගුණ නුවණ දියුණු කරගන්නට උදව් කිරීම. එතකොට යම්කිසි කෙනෙක් ආමිස දානය දීම කය පවත්වන්නටයි උදව් වෙන්නේ. හැබැයි කය පවත්වන්නට වගේම ඒතනත්තා සිල්වත් ගුණවත් කෙනෙක් නම්, ගුණ නුවණ දියුණු කරන කෙනෙක් නම්, ඒ ගුණ නුවණ දියුණු කරන අදහසින් අපි ඒතනත්තාට ආහාර පාන දුන්නහම, එතකොට දීලා තියෙන්නේ ආහාර පාන තමයි, ආමිස දානයක් තමයි පූජා කරලා තියෙන්නේ. හැබැයි ආමිස දාණයෙන් ඒතනත්තාගේ කය රැකෙනවා පමණක් නෙවෙයි, ගුණ නුවණ වර්ධනය වෙන්නටත් සහායක් වෙනවා. අන්න එහෙමනම් ඒ දාණය වඩා උසස් දානයක් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ නිසා ඔය ක්‍රමයෙන් තමයි අපි දෙන තැනත්තා සීලයක පිහිටලා ඉන්න ඕනේ. සීලයක කියලා කියන්නේ ඒ වෙලාවේ මම සතුන් මැරීමෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා කියලා ඒ වෙලාවේ පන්සිල් ගැනීම ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ. දෛනිකව තමන්ගේ කය, වචනය, සිත අයහපතින් වළක්වලා යහපතෙහි යොදලා යම් ප්‍රමාණයකට තමන් සංවර කරගෙන තියනවද, ඒ ප්‍රමාණයත් එක්කලා තමයි තමන් හොඳ වැඩක් කරන්න ගියාම හොඳ සිතුවිලි ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ, නිවැරදි මානසික තත්වයක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම තමන්ගේ සිත, කය, වචනය පුහුණු කරලා නැතිනම්, සංවර කරලා නැතිනම් අපි පින්කමක් කරන්න ගියාට මනස නිවැරදි තැනක පිහිටුවා ගන්න බෑ. එතකොට කායික වශයෙන් අපි දේවල් උයලා පිහලා සකස් කරලා දෙනවා වෙන්නට පුළුවන්. හැබැයි කායික වාචසික මානසික සංවරයක් සීලයක් පුරුදු කරලා නැත්නම් අවශ්‍ය තැන සිත පිහිටුවා ගන්නට බෑ. අන්න ඒ නිසා දුස්සීල පුද්ගලයෙක් දෙන දාණයට වඩා සීලවන්ත පුද්ගලයා දෙන දාණය වඩා උසස් වෙනවා. ඊළඟට දුස්සීල පුද්ගලයෙකුට ඒ ආහාර ටික ලැබෙනවට වඩා ආහාර හෝ ඇඳුම් හෝ නිවාස හෝ කවර හෝ දෙයක් ජීවිතේ පවත්වන්නට අවශ්‍ය සුදුසු දෙයක් අපි දෙනවා නම් ඒක ලබන්නේ සීලවන්ත පුද්ගලයෙක් නම් එතකොටත් ඒ දාණය උසස් වෙනවා. කුමක් නිසාද? ඒ ලබන තැනත්තාටත් අන් අයටත් ඒකෙන් වැඩි යහපතක් වෙන නිසා. දැන් සීලයක් ගුණයක් නැති කෙනෙකුට අපි කන්න ටිකක් දුන්නොත් කය පෝෂණය වෙනවා විතරයි, ලෝකෙට යහපතක් නැහැ. හැබැයි සිල්වත් ගුණවත් කෙනෙකුට ආහාර ටිකක් දුන්නහම ඔහුගේ කයත් පෝෂණය වෙනවා, ඔහු තුලත් ගුණ නුවණ අවදි වෙනවා, ඒයින් ලෝකෙටත් යහපතක් සිද්ධ වෙනවා. අන්න එහෙම වැඩි යහපතක් ලෝකෙට සිදු වෙනවා සීලවන්තයෙකුට, ගුණවන්තයෙකුට, ඥානවන්තයෙකුට දන් දෙන ප්‍රමාණයට. ඒ නිසා තමයි අර අවස්ථා 14ක් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ මේ තත්වයෙන් දන් දීම වඩා උසස් වෙනවයි කියන බං. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අබිසද්ධං කම්මපලං උලාරං තං වේදානං විපුල පලන්ති බ්‍රෝ. ඒ දෙන දේ ධාර්මිකව ලැබූ දෙයක් වෙන්නට ඕන. ඇයි ඒ ධාර්මිකව ලැබූ දෙයක් වෙන්නට ඕන කියන්නේ? හොරකම් කරලා දානයක් දෙන්න බැරිද? හොරකම් කරලා වුණත් දානයක් දෙන්න පුළුවන්. ඒ දන් දෙන අවස්ථාවේ පරිත්‍යාගශීලී සිත අවංකව ඇති වුණොත් යම් කුසලයකුත් සිද්ධ වෙනවා. නමුත් එතන ගැටලුවක් තියෙනවා. කොහොමද? අපි මුලින් සිහිපත් කළා දානයයි කියලා කියන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අය සුවපත් කිරීම, අන් අයට යහපතක් කිරීම. දැන් අන් අයට යහපතක් කරන්නට ගිහිල්ලා හොරකම් කරනවා කියලා කියන්නේ අන් අයට අයහපතක්. එතකොට යහපත කරන්නට ක්‍රියාත්මක වෙන්නේ තව කෙනෙකුට අයහපතක් කරන. එතකොට එතනම තමන්ගේ සීලය පිරිහිලා, තමන්ගේ ගුණය පිරිහිලා, තමන්ගේ මූලික පරමාර්ථයට පටහැනි. එතකොට අර දන් දෙන මොහොතේ ප්‍රසාදනීය සිතින් දුන්නොත් එතන යම් කිසි කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි ඒක හොරකම් කරලා, වංචා කරලා, මං පහරලා, අනිත් අයට හිංසා කරලා, අපරාධයක් කරලා, අකුසල පාප ධර්මයක් තුළින් උපදවපු දෙයක් නම් ඒක මූලික දාණයට ප්‍රතිවිරුද්ධයි, සීලයට ප්‍රතිවිරුද්ධයි. එතකොට ඒ තමන් කළ අකුසලය නිසා අර කරන කුසලය හීන වෙනවා. එතකොට ඒක උසස් පින්කමක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ධම්මේන ලද්දං, ධාර්මිකව ලැබූ දෙයක් කියන්නේ ඒක ඉපයීමේදී සහ පරිහරණය කිරීමේදී අනුන්ට හානි කරන්නේ නැතුව, තමන්ගේ සිතේ අකුසල් ජනිත කරගන්නේ නැතිව, තමන්ගේ සිත අපවිත්‍ර කරගන්නේ නැතිව, ලෝකෙට අපරාධයක් කරන්නේ නැතිව ධාර්මික උපයාගත්තු දෙයක් නම් තමයි ඒක වඩා උසස් වෙන්නේ. ඇයි ඒ? මූලික පරමාර්ථය තුල නිවැරදිව පිහිටියා වෙන්නේ. එතකොට අනිත් අයට දානි දෙනවා කියලා කියන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අය සුවපත් කරනවා. සුවපත් කරන්න ගිහිල්ලා අනිත් අයට විපතක් කිරීම සුදුසු නැහැ. එහෙම නැත්නම් විපතක් කරලා උපයාගත්තු දෙයකින් අනිත් අය සුවපත් කරන්න යනවා කියන එක එතරම් ශක්තිමත් ක්‍රියාවලියක් නෙමෙයි. පොර සුවපත් කරන්න ක්‍රියාත්මක වෙනවා නම් ඒක සුවපත් වූ මානසිකත්වයෙන්ම, ලෝකෙට අනතුරක් නැතිවම ඒ වැඩපිළිවෙල දියත් කරන්නට ඕන. අන්න ඒ නිසා අධාර්මිකව ලැබූ දෙයක් දුන්නා වුණත් යම් ඵලයක් ලබන්නට පුළුවන්. හැබැයි විපුල ඵල, උසස් ඵල ලබන්නට පුළුවන් වෙන්නේ ධම්මේන ලද්දං, ධාර්මිකව ලැබූ දෙයකින් අපි දන් දෙනවා. ඊළඟට සුපසන්න චිත්තෝ, පැහැපත් සිතින් යුක්තව, සතුටු සිතින් යුක්තව දන් දෙන්නට ඕන. දැන් අභිධර්මයේ පිළිබඳව දන්නා පින්නතුන් මේ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්නට පුළුවන්. අපි ධර්මයේ කියවෙන සිත් බැලුවහම කුසල් සිත්වල කාමාවචර කුසල් සිත්වල උපේක්ඛා සහගත කුසල් සිතට වඩා සෝමනස්ස සහගත කුසල් සිත තමයි වඩා බලවත් වෙන්නේ කාමාවචර සිත්වල. එතකොට යම් කිසි කෙනෙක් දානයක් දෙනකොට සතුටු සිතින් යුක්තව ප්‍රසාදනීය සිතින් යුක්තව ඒ දානය දෙනවා නම් එය කුසලයේ මහත්ඵල වෙන්නට වඩා ශක්තිමත් වෙන්නට හේතු වෙන තවත් කාරණයක් වෙනවා. සුපසන්න චිත්තෝ. ඊළඟට අபிසද්ධං කම්මඵලං උලාර. කර්මයේ කර්මඵලයේ විශ්වාස කොටගෙන දන් දෙනවා නම් අන්න ඥාන සංප්‍රයුක්ත බව. ප්‍රඥාව එතන අවදි වෙලා තියෙනවා. එතකොට ඒක ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙනවා. දැන් මේ කර්මයේ කර්මඵලය විශ්වාස කරගෙන දන් දෙනවා කියනකොට එතන දෙපැත්තක් තියෙනවා. මොනවද? මේ කරන ක්‍රියාවෙන් ලෝකෙට සිද්ධ වෙන යහපත. දැන් අපි හිතමු දානයක් දුන්නහම ඒ අපි දෙන දාණයෙන් අනුන්ට කොච්චර යහපතක් සිද්ධ වෙනවද? අනුන්ට කොයි විදිහේ යහපතක් කරන්නටද අපි මේ උත්සාහ කරන්නේ? ඒ පැත්ත තේරුම් ගන්නත් ඕන. ඒ හොඳ මානසිකත්වයෙන් අනුන්ට යහපතක් කළාම තමන්ටත් එහි යහපත් ඵලයක් ලැබෙනවා කියන බව කර්මය කර්මඵලය වශයෙන් වටහාගෙන තියෙන්නටත් ඕන. ඒ දෙකම දැනගෙන අපි පින්කම කරනකොට ඒක ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙනවා. දැන් මේ ඥාන සංප්‍රයුක්ත බව කියන එක අද හරියට වරදවාගෙන පටලවාගෙන ඉන්නවා. කර්මය කර්මඵලය විශ්වාස කරනවා කිව්වහම දන් දුන්නහම පින් සිද්ධ වෙනවා කියන කාරණය කොයි කවුරුත් බෞද්ධ හැටියට යම් ප්‍රමාණයකට දන්නවා. නමුත් ගැටලුව මතුවෙන්නේ දන් දුන්නහම පින් සිද්ධ වෙනවා කියන කාරණය නිසා මිනිස්සු තුළ සූක්ෂම තෘෂ්ණාවක් මතුවෙමින් පවතිනවා. ඒ දන් දීමේදී අනිත් අය සුවපත් කිරීම නෙමෙයි මට පින් සිද්ධ කරගන්නට දන් දෙනවා කියන පදනම. දැන් මේක අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන තනං උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි වෛද්‍යවරයෙක් රෝගියා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඒ රෝගියාට ප්‍රතිකාර කරන කලහම රෝගියා සුවපත් වෙනවට වෛද්‍යවරයාට යම්කිසි මුදලක් හෝ යම් වේතනයක් ලැබෙනවා. එයින් ඔහු ජීවත් වෙනවා. තවත් වෛද්‍යවරයෙක් වෛද්‍ය වෘත්තිය තෝරාගත්තොත් සෑහෙන්න හම්බ කරන්න පුළුවන්, ඒකෙන් සෑහෙන්න මුදල් උපයන්න පුළුවන් කියලා වෛද්‍ය වෘත්තිය තෝරා ගන්නවා. ඔහුට රෝගියා ගැන කරුණා මෛත්‍රියක් නැහැ. කොහොම හරි වැඩි රෝගීන් ප්‍රමාණයක් බලලා තමන්ට වැඩි මුදලක් එකතු කර ගැනීමේ උත්සාහයෙන් ඔහු කටයුතු කරනවා. දැන් මේ වෛද්‍යවරු දෙදෙනා එකම වැඩක්ද කරන්නේ වැඩ දෙකක්ද කරන්නේ? අපිට බැලු බැලමට පේන්නේ එකම වැඩක් කරනවා වගේ. පළවෙනි වෛද්‍යවරයාත් රෝගියාට ප්‍රතිකාර කරලා මුදලක් ලබනවා. දෙවෙනි වෛද්‍යවරයාත් රෝගියාට ප්‍රතිකාර කරලා මුදලක් ලබනවා. එහෙම පෙනුනට ඇත්තට මේ වෛද්‍යවරු දෙදෙනා කරන්නේ වැඩ දෙකක්. පළමු වෛද්‍යවරයා කරන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම. තර රෝගියාට ප්‍රතිකාර කිරීමේ කරුණා මෛත්‍රිය හේතු කොටගෙන ඔහු කුසලයක් කරගන්නවා, ප්‍රසස්ත සේවයක් කරනවා. ඒ සේවයට සරිලන යම්කිසි ඇගයීමක් රජය විසින් හෝ සමාජය විසින් ඔහුට ලැබෙනවා. ඒකෙන් දෙපැත්තම රැකෙනවා. හැබැයි දෙවනි පුද්ගලයා එතනට යොමු වුනේම ආත්මලාභේ පාදක කොටගෙන ඔහුට රෝගියා සුවපත් වෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ, තමන්ට වැඩි මුදලක් උපයා ගැනීම. එතකොට එතන දූෂිත මනෝභාවය, එයින් තමන් කිලිටි වෙනවා, සමාජයටත් අවශ්‍ය අර්ථය සම්පාදනය කරන්නට ඔහු සමත් වෙන්නේ නැහැ. දැන් අන්න ඒ වගේ තමයි අපි ලබන තැනත්තා සුවපත් කිරීමේ කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන දන් දෙනකොට තමයි සිත පැහැපත් වෙන්නේ, ප්‍රඥාව අවදි වෙන්නේ, ගුණය අවදි වෙන්නේ. ඒක තමයි උසස් කුසලයක් වෙන්නේ. මේ මිනිස්සයාට මේ හාමුදුරුවන්ට දීමේ මට පින් සිද්ධ වෙනවා, මගේ පින වැඩි කරගන්න දෙනවා කියන පදනමක දෙනකොට ඒක තෘෂ්ණා මූලිකත්වයෙන් ඒ කුසලයේ හීන වෙනවා. දැන් අද කාලේ අපිට හුඟක් පේනනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා. දැන් මේ ගාථාවෙත් ඒකනේ දේශනා කරන්නේ. ඉතින් ඒක අහලා සිල්වතුන් ගුණවතුන් හොයාගෙන යනවා දන් දෙන්න. එතකොට මේ මොකටද? උන්වහන්සේලාගේ සීලේ ගුණේ දියුණු කරන්න නෙමෙයි. එහෙම අදහසක් නැහැ. අපේ පින වැඩි කරගන්න. මට සිද්ධ වෙන පින වැඩි කර. එතකොට අනුන්ට ගිහින් බලෙන් හරි දෙන්නේ මොකටද? මගේ ප්‍රතිලාභය වැඩි කරගන්න. එතන තියෙන්නේ ආත්ම තෘෂ්ණාවයි. ඒ නිසා තෘෂ්ණාව කියන්නේ කුසලයක් නෙමෙයි. ඒකයි අපි සිහිපත් කළේ මා පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ කර්මය කර්මඵලය පිළිබඳ අපට අවබෝධයක් තියෙන්නට ඕන. ඒ ගැන බුදුහාමුදුරෝ දේශනා කළා. බුදුහාමුදුරෝ දේශනා කළේ තණ්හාව ඇති කරගන්නට නෙමෙයි ප්‍රඥාව ඇති කරගන්න. කර්මය කර්මඵලය වටහා ගැනීමෙන් ප්‍රඥාව අවදි වෙනවා. ඒ ප්‍රඥාව අවදි කරගන්නට දෙසූ කාරණයෙන් තෘෂ්ණාව අවදි කරගෙන දන් දෙන්න ගියාම කර්මය කර්මඵලය විශ්වාස කිරීමෙන් මතුවෙන ප්‍රඥාව වෙනුවට අපි තුල ඒ අවබෝධය නැතිව ඒ ඵලය අපේක්ෂා කරමින් තෘෂ්ණාව ජනිත කරගෙන කුසලය තවදුරටත් හීන කරගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. එහෙම නොවි කර්මය කර්මඵලය තේරුම් අරගෙන ඒ කර්මය නිවැරදිව සිද්ධ වෙන ආකාරයට සිත ප්‍රඥාවෙන් අවදි කරගෙන දන් දෙන්නට පුළුවන් නම් ඒ දාණය තමයි වඩාත්ම මහත්ඵල මහතානිසංසදායක වෙන්නේ. ඉතින් මේ දක්ඛින විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ දැන් මෙහි කියන්නේ සීලවන්තයෙක් සීලවන්තයෙකුට දන් දුන්නොත් ඒක මහත්ඵලයි කියලානේ. දැන් අද ධර්මදේශනායේ මාතෘකාවනේ දානය සහ සීලයනේ. එතකොට සීලවන්තයෙක් සීලවන්තයෙකුට දන් දෙනවා නම් ඒක වඩා උසස් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. හැබැයි මේ දක්ඛින විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවදුරටත් දුස්සීලයෙක් සීලවන්තයෙකුට දන් දුන්නොත්. ඒ වගේම සීලවන්තයෙක් දුස්සීලයෙකුට දන් දුන්නොත්. දුස්සීලයෙක් දුස්සීලයෙකුට දන් දුන්නොත් එබඳු අවස්ථාවලදී කුමක්ද වෙන්නේ? ඒ කාරණයත් බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. සීලවන්තයෙක් දුස්සීලයකට දුන්නොත් යෝ සීලවා දුස්සීලේසු දදාති දාන ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධං කම්මපලං උලාරං සා දක්ඛිනා දායකතෝ විසුජ්ජති. දැන් දායකයා සීලවන්තයි ගුණවන්තයි. ඒ වගේම සුපසන්න චිත්තෝ පැහැපත් සිතිනුයි දෙන්නේ. අபிසද්ධං කම්මපලං උලාරං කර්මඵලයේ විශ්වාස කරගෙන නුවණිනුයි දෙන්නේ. ධම්මේන ලද්දං ධාර්මික දේකුයි දෙන්නේ. හැබැයි දෙන්නේ කාටද? දුස්සීලයකට. එතකොට දුස්සීලයට දුන්නහම ඒ පැත්තෙන් ලැබෙන්න ඕන සහයෝගය නෑ. හැබැයි දායකයාගේ පැත්තෙන් දායකයා සිල්වත්, ගුණවත්, ධාර්මිකව ලැබූ දෙයක් දෙන්නේ, නුවණින් සහ සතුටින් දෙන්නේ. ඒ නිසා දායකයාගේ ගුණාත්මක බව මත ඒ කුසලය ඵලදායක වෙනවා. උසස් කුසලයක් බවට පත් වෙනවා. ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් ලැබෙන්න ඕන ටික නෑ. දායකයාගේ පැත්තේ කරුණු ටික සම්පූර්ණ නිසා ඒ පැත්තෙන් ඒ දාණය ශක්තිමත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දාන. එතකොට දුස්සීලෙක් සීලවන්තයින්ට දන් දෙනවා. කොහොමද දෙන්නේ? අධම්මේන ලද්දං අපසන්න චිත්තෝ අනවිසද්ධං කම්මපලං උලාරං සා දක්ඛිනා පටිග්ගාහකතෝ විසුජ්ජති. දැන් දායකයා සිල්වත් නැහැ. දායකයා ගුණවත් නැහැ. ඒ වගේම ධාර්මිකව ලැබූ දෙයක්ුත් නෙමෙයි. ලෝකෙට හිංසා කරලා අපරාධ කරලා උපයාගත්තු දෙයක්ුයි දෙන්නේ. සතුටු සිතිනුත් නෙමෙයි, නොසතුටු සිතින් දෙන්නේ. කර්මය කර්මඵලය ගැන විශ්වාසයකුත් නැහැ. දැන් දායකයාගේ පැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕන කාරණා මොකුත් සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි ඒ දාණය දෙන්නේ සීලවන්තයෙකුට. එතකොට ඒ දීම නිසා සීලවන්තයාගේ ජීවිතේ රැකෙනවා. ඒ තැනැත්තාට සිල් රකින්න උදව් වෙනවා. ලෝකෙට යහපතක් වෙනවා. දායකයාගේ පැත්තෙන් සම්පූර්ණ වෙලා නැහැ ගුණාත්මක බව. හැබැයි අර ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් සීලේ ගුණය සම්පූර්ණ වෙන නිසා ඒ දානයත් ඵලදායක දානයක් වෙනවා. අර දායකයාට කුමක් නිසාද? ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් උසස් ගුණ සම්පූර්ණ වෙන නිසා. ඊළඟට යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං අධම්මේන ලද්දං අපසන්න චිත්තෝ අනවිසද්ධං කම්මපලං උලාරං නතං දානං විපුල පලන්ති බ්‍රෝමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීලෙක් දුස්සීලයින්ටම දන් දෙනවා. ඒ වගේම අධාර්මිකව ලැබූ දෙයක් දෙන්නේ පැහැපත් සිතකුත් නැහැ. ඒ වගේම කර්මය කර්මඵලය විශ්වාස කරන්නේත් නැහැ. දෙන්නේ දුස්සීලයින්ටමයි. එහෙම වුණොත් ඒ දාණය විපුල පලගෙන දෙනවයි කියලා කොහෙත්ම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා. ඊළඟට ඉතා උසස් ඵලගෙන දෙන අවස්ථාව තමයි අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධං කම්මපලං උලාරං තං වේදානං විපුල පලං තිබුමි. එතකොට දන් දෙන තැනැත්තත් සිල්වත්, ලබන තැනැත්තත් සිල්වත්, දාන වස්තුවක් ධාර්මික උපයාගත්තු දෙයක් සතුටු සිතින් සහ කර්මය කර්මඵලය වටහාගෙන නුවණින් දන් දෙනවා. ඒ දාණය තමයි වඩාම උසස් ඵලගෙන දෙන දාණය. ඊළඟට තවත් අවස්ථාවක් මේ දක්ඛිනා විභංග සූත්‍රයේදී දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. යෝ විතරාගෝ විතරාගේ සුදදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධං කම්ම ඵලං උලාරං තං වේ දානං ආමිස දාන වග්ගන්ති. ඒක සුවිශේෂ අවස්ථාවක්. විතරාගී පුද්ගලයෙක්, ඒ කියන්නේ රහතන් වහන්සේ නමක්. යෝ විතරාගෝ විතරාගේ සුදදාති දානං. අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් රහතන් වහන්සේ නමකටම දානයක් දෙනවා. එතකොට රහතන් වහන්සේ නමක් හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඒ සියලු දෙනාම විතරාගේ. එතකොට අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරගත්තු කෙනෙක් එබඳුම කෙනෙකුට දානයක් දෙනවා. කොහොමද දෙන්නේ? ධාර්මිකව ලැබූ දෙයක් පැහැපත් සිතින් කර්මය කර්මඵලය විශ්වාස කරගෙන දෙනවා. එතකොට ඒ දාණය තං වේ දානං ආමිස දාන මග්ගන්ති. මේ ලෝකයේ ආමිස දානයන් අතර අග්‍රම දාණය එයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි එය අග්‍ර ඵලගෙන දෙන දාණය කියලා දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද? රහතන් වහන්සේ නමක් දෙන දේ මතු විපාක ඇති කරන්නේ නැහැ. ඒක ක්‍රියා මාත්‍රයක් පමණයි. එතකොට රහතන් වහන්සේට ඇති වෙන කුසල් සිතක් හැටියට නෙමෙයි හඳුන්වන්නේ, ක්‍රියා සිතක් හැටියටයි. මොකද ඒ ක්‍රියාව කිරීම මාත්‍රයෙන් ඇති වෙලා නැති වෙනවා මිස මතු විපාක ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. ඒ නිසා එය මහත්ඵල දානයයි කියලා හඳුන්වන්නේ නැහැ. ආමිස දානයන් අතරින් අග්‍ර දානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි ඒ? නික්ලේශී පුද්ගලයෙක් විසින් නික්ලේශී පුද්ගලයෙකුට දෙන්නා වූ දානය නිසා. ඉතින් මෙන්න මේ විදිහට දානය සහ සීලය අතර ඉතාම ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. දානය වඩා උසස් වෙන්නේ, මහත්ඵල මහත්ආනිසංසදායක වෙන්නේ දායකයා තුලත් සීලය පිහිටලා, ලබන්නා වූ ප්‍රතිග්‍රාහකයා තුලත් සීලය පිහිටලා, දායකයා තුලත් ගුණනුවණ පිහිටලා, ප්‍රතිග්‍රාහකයා තුලත් ගුණනුවණ පිහිටලා, මේ සීලයෙන් ගුණෙන් නුවණින් වැඩෙන තරමට තමයි දානය මහත්ඵල වෙන්නේ. සීලය අඩුතරමට, ගුණය අඩුතරමට, නුවණ අඩුතරමට දානය වඩා දුර්වල තත්වයකින් තමයි පවතින්නේ. ඉතින් අද සමාජයේ අපට හුඟක් දෙනා දන් දෙනවා පෙනුනට සීලය, ගුණය, නුවණ අවදි කරගන්නට දක්ෂ නොවුනොත් ඒ දෙන දානයන් හුදෙක් භෞතික වස්තු හුවමාරු කිරීමකට පමණක් සීමා වෙනවා. සසර ගමනේ ඉතින් තමන්ට භෞතික වශයෙන් යමක් ලැබෙන්නත් ඒක උදව් වෙන්නට පුළුවන්. නමුත් ගුණාත්මක වශයෙන් දාන පාරමිතාව, සීල පාරමිතාව හැටියට ගුණ නුවණ දියුණු කරගන්නට ඒවා සහාය වෙන්නේ නැතිනම් එය නිවන් දකින්නට සහායක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණ නුවණින් තේරුම් අරගෙන සීලය, ගුණය, නුවණ අවදි කරගෙන දානය පාරමිතාවක් හැටියට සම්පාදනය කරගන්නට මේ ඇසු දහම් කරුණු හැමදෙනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අමරදාස ගුණවර්ධන මහත්මානන්. මිය පරලෝකෝස් වර්ෂ දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමන්ගේ භාර්යාව වන මල්ලිකා මහත්මිය, රංගිතා සහ කමනිතා දියණිවරුන්, එවැගේම චන්දික පුතණුවන් අමිල සහ ලක්මාල් බෑනවරුන්, යෝෂිතා ලේලිය සහ හසිනී මිනිබිරිය, කලින්දු අකලංක සහ ප්‍රවින්දු යන මුණුබුරන් විසින් පින්කමේ අරමුණ මීට වසර දෙකකට ඉහතදී මිය පරලෝ යන්ට යදුණු අමරදාස ගුණවර්ධන තමන්ගේ ස්වාමි පුරුෂයාණන්ට, දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම, එවැගේම මිය පරලෝගිය සියලු ඥාතීන් සිහිපත් කරලා මේ පින අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. මේ දෙආකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පිං කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. වසර දෙකකට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු අමරදාස ගුණවර්ධන, තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, දයාබර පියාණන්, ඥාතිවරයා ඇතුළු මිය පරලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භවගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.